ಗೌರವ ಸುಮಂದ್ರ.
ಥ್ಯಾಂಕ್ ಯು ಮಿಸ್ಟರ್ ಡೆಪ್ಯೂಟಿ ಚೇರ್ಮನ್ ಆಫ್ ಕಮಿಟೀಸ್ ಫಾರ್ ದ ಆಪರ್ಚುನಿಟಿ ಟು ಸೇ ಅ ಫ್ಯೂ ವರ್ಡ್ಸ್ ಅಟ್ ದ ಡಿಬೇಟ್ ಆನ್ ದ ಸೆಕೆಂಡ್ ರೀಡಿಂಗ್ ಆಫ್ ದಿ ಅಪ್ರೋಪ್ರಿಯೇಷನ್ ಬಿಲ್ ಫಾರ್ 2019. ಬಿಫೋರ್ ಐ address some issues concerning the budget proposals, may I take this opportunity to address another matter now that the Honorable Prime Minister is also in the House. Reference has been made by the previous speaker to the process in the UN Human Rights Council, whose sessions are now happening in Geneva. There was some reference made to this yesterday also in the House. It's important to place on record the history of these events. After the end of the war in 2009 May, it was in 2012 that the UN Human Rights Council for the first time passed a declaratory resolution primarily calling on Sri Lanka to implement Sri Lanka's own Lessons Learnt and Reconciliation Commission recommendations. By then, the LLRC report had been published in December 2011, and the Council only asked Sri Lanka to implement its own Commission's recommendations. And the following year, in 2013, again another resolution was passed, again asking Sri Lanka to implement the LLRC recommendations. It was a resolution to promote reconciliation and accountability in Sri Lanka. After two long years, when there was no movement at all with regard to Sri Lanka's own domestic process, that was the LLRC, it was only then, in 2014, a different kind of resolution was mooted, and that was to mandate the High Commissioner for Human Rights to conduct an investigation into several allegations that had been made by then, particularly with regard to what happened at the last stages of the war. And an inquiry was conducted that was called the OISL, Officer of the High Commissioner for Human Rights Investigation on Sri Lanka, that was OISL. And the report of OISL was due in March 2015. However, in 2015, January, there was a change of government. And using that, the new government appealed to the Human Rights Council to delay the publication of the OISL report. That was in February 2015. Those negotiations happened, and the Council agreed to delay the publication of that international investigation report, OISL report, until September 2015. And in September 2015, on the 16th of September 2015, the OISL report was published. Prior to that, 2 days prior to that, the then Foreign Minister, Honorable Mangala Samaravira, present Finance Minister, made a speech at the high-level segment giving various assurances of the new government to this multilateral body of the UN. And based upon the Foreign Minister's assurances given on the 14th and the international investigation report that was published on the 16th of September 2015, A resolution was adopted on the 1st of October 2015. That was the UNHRC resolution number 30/1. And Sri Lanka rightly co-sponsored that resolution. I say rightly because that resolution was negotiated with the main sponsors of the resolution, which is called the core group, the US, the USA, the UK, Macedonia and Montenegro were the core group countries, and Sri Lanka negotiated with them and agreed on the text, and we also welcomed Sri Lanka agreeing to attend to those matters that were listed in the resolution number 30/1. The High Commissioner was to present an oral report in 9 months and a full written report in 18 months. When the 18 months full oral the written report became due in March 2017, Sri Lanka again asked for further time to implement several of these recommendations because only a few had just been addressed or started. And that was done. 34-1 was passed in March 2017, again co-sponsored by Sri Lanka. We welcome that as well. Although there was a misinformation campaign carried on in the Tamil areas saying that the TNA was giving government further time. Kala avahasam engendra oru poyyana sottodara ubayogithu Tamil Desiya Kootamaippukku edirana oru pracharam seiyappattirundha podhileyum adu kala avahasam alla adu sarvadesa meetparvai needikkira oru theermanam endru naangal adanai veravettirundhom. It was to extend a monitoring and supervision by the human rights body. Now, according to 34-1, a written report is due, and I believe that will be presented to the council tomorrow. The government of Sri Lanka has already received a copy of this report. Yesterday, there was disturbing news from His Excellency the President at a meeting with newspaper editors, stating that he will be sending 3 of his own representatives to Geneva and that he will be seeking the UN body to let Sri Lanka handle its own affairs. Now, I must say something very, very clearly here. Sri Lanka has been allowed to handle its own affairs. That is why in 2012 and 2013, this body only urged Sri Lanka to implement its own LLRC recommendations. When that was not done, an international investigation was mandated. Subsequently, it was with Sri Lanka's consent to promote accountability and reconciliation that 30/1 and subsequently 34/1 was passed. It is Sri Lanka's assurance of cooperation with this multilateral body, with the world body, with the international community at large, that these issues are to be addressed. I must also record the fact that we are very disappointed with the pace of these reforms, of these various actions that Sri Lanka has agreed to take. Even to establish an office of missing persons, it took so long. But even after the law was passed in this house, it took another full year before that law was even gazetted. No explanation was given as to why that delay occurred. Now the OMP is functioning, but they are just starting to establish branch officers. One was established in Matara the other day. I don't know why Matara, but the next one is supposed to be in Manaar. They are only beginning this work. We need the assistance, technological support, various assistances that the international community can give us to continue with this difficult task. Sri Lanka must agree to a further resolution of which the core group has given notice already. That's an obligation on the part of Sri Lanka. That's an undertaking that Sri Lanka gave in September 2015, that all of these things will be done. It's in the spirit of cooperation that the world community is working with Sri Lanka. And we have, despite the disappointment due to long delays, we have also agreed that there must be this supervision, there must be this monitoring, without which this will not move forward. So as much as we are disappointed with the pace of progress, our position has been that a new resolution must be adopted at the UN Human Rights Council, and Sri Lanka must, as of necessity, agree with that and co-sponsor that resolution yet again. There is again a misinformation campaign carried out primarily in the Tamil media and by Tamil politicians to say that we are sailing along with the government of Sri Lanka to keep granting extensions of time. That's an absolutely false propaganda. Kala avahasam kodukkaradendru solluvathu muttilum poyyana oru parappurai. Idile kala avahasam endra eduvume kidaiyathu. Pudiyadoru தீர்மானம் நிறைவேற்றப்படாவிட்டால் அதற்கு பிறகு சர்வதேச சமூகம் இந்த விடயங்களை கையாள முடியாது. சர்வதேச சமூகத்தினுடைய கையிலே இருந்து இது விலகிவிடும். அதைத்தான் ஜனாதிபதி இப்பொழுது கேட்கிறார். அப்படியாக தீவிரவாத சக்திகளோடு சேர்ந்து ஜனாதிபதி கேட்கிறதையே சில தமிழ் தரப்புகளும் கேட்கின்றன. காலவாசம் கொடுக்க வேண்டாம் என்று சொல்கிறார்கள். காலவாசம் கொடுக்க வேண்டாம் என்று சொல்வதன் உள்பொருள் இந்த புதிய தீர்மானத்துக்கு அனுகூலமாக செயற்பட வேண்டாம் என்று சொல்வதுதான். ஆகவே கால அவகாசம் என்பது தவறான ஒரு சொற்பிரயோகம். அதுவல்ல, சர்வதேச மேற்பார்வை நீடிக்க பண்ண வேண்டும், உலகத்துக்கு இலங்கை கொடுத்த வாக்குறுதி நிறைவேற்றப்பட வேண்டும். ஐ வுட் பி கிளாட் இஃப் ஐ பி கிரேட்ஃபுல் இஃப் தி ஆனரபிள் பிரைம் மினிஸ்டர் கேன் ரெஸ்பாண்ட், பிகாஸ் வி ஹவ் ஹேட் தி அஷூரன்ஸ் நாட் ஜஸ்ட் அஸ் But you have given the world the assurance that you will cooperate. And therefore it is necessary that the country co-sponsors a new resolution, and not just co-sponsor resolution after resolution, this will be the third time, but actually implement it on the ground. Our people are desperate and are thoroughly disappointed at the pace with which these things have moved. Having said that, let me quickly move to certain aspects of the budget. How much time do I have, Honorable Chair? How much time do I have?
25 minutes ungalku odukapattirukku.
Innum avula neram irukku.
11:55.
Okay.
5-7 minutes.
Thank you. With regard to the budget, our general reaction to the budget is positive, in that we think this is a responsible budget given the constraints, the economic constraints that the government and the country is facing at present. But particularly we are thankful that a special fund called the Palmyra Fund has been established. This is something that we have been asking for a long time, and that war-affected areas in the north and east must be developed at a rapid pace, and that this fund, we hope, will be utilized to the maximum, and under the Prime Minister's ministry, with a new arrangement that we have come to, that we would be able to implement projects that will result primarily in livelihood projects being organized and jobs created for our young people. But there is another matter that I want to raise. On the 22nd of February, as Chair of the Public Finance Committee, I presented a report in this house. This is a report that the committee is supposed to present within 2 weeks of the budget speech. We are supposed to present another report within 4 days of the budget speech, which we can never, the deadline which we can never meet, but nevertheless we are trying to present it by next week for this budget. But this report is with regard to the budget that was presented in November 2017 for the year 2018, and it has startling revelations. I have spoken about this in public as well. The reason we have brought it out in the public is that for 3 years we have tried to work with the officials of the finance ministry, and unfortunately we haven't had much cooperation. Yesterday we had a meeting, and I must say the attitude has changed. After we went public, the attitude has changed, and now they seem to be cooperating a little. But there are very serious issues in the format in which these things happen. The budget estimates, those big red books that are all over the table, have figures which have no relevance to the figures that the Minister of Finance gives when he makes a budget speech. Now, very few people know this. It's in two different formats. The minister gives it in economic format, whilst the budget estimates are in an accounting format, and you can't compare the two easily. And eventually, what is adopted is something totally different. And fourth, what is implemented invariably has nothing to do with either the budget estimates or what the Minister of Finance presents as budget proposals or the finalized figures, but it is something totally different. Now, this has to change, and we have been urging that this must change for more responsible budgetary process. One particular format must be followed. We have given the officials a format to give us information on, and by last afternoon we got some of that information, and hopefully we'll be able to present a report very soon. But there are startling, revelations. One is there is an underestimation of interest payments, and we don't know how this happens. An examination of last 5 years has shown us that the underestimation is by 52.8% of foreign interest payments. That just cannot be. The ministry must have a schedule of payments that are due. They must know how much is due. So you can't understand how they can't get this right. The answer they gave us is that there is currency fluctuation, because these loans are due in dollars and these figures are in rupees. Granted, there may be some variation, but that is also envisaged, that is also known, that there will be currency fluctuation. It just cannot be over 50% variance in underestimating interest payment. I'm talking about, there are lots of issues, I don't have time to deal with that. I'm talking about interest payment, because that is the bulk of our expenditure. And if that is off by more than 50%, then the entire budget figures are false. Because you underestimate the expenditure, you heavily overestimate revenue. We have given several examples where revenue collection is heavily overestimated. So you put the two together, actual money that is available for all of those fine proposals that you present is minimal. You don't even have half that money to actually implement. So this has been, I think, the most crucial issue. And as I started, when I started speaking on this issue, I welcome the budget, the approach, the responsible approach, and so on, and the very important areas that the minister has set out will be developed, will be addressed, all of that. But our fear is that when we look back at how these things have worked in the last several years, I'm not saying just last 5 years, this is a pattern that has gone on for several decades. Our fear is that in implementation we won't even reach 20%, because when we examined for several years in the last 3 years, reaching 20% of the implementation is considered a success. That is a success. There are certain areas in which even 5% has not been reached. So it's not good to lay out grandiose plans and announce various reliefs and so on. But in actual fact, everyone knows only very little of that will ever be realized. So this can change only if the officials, and I'm glad the officials are now moving in that direction, cooperate with us. There is another matter, Department of National Budget, which has a huge amount allocated. That's called the discretionary budgeting. Officials tell us we need that money to keep in handy when the cabinet or the minister says we want money for this, we want money for this. And whenever we are confronted with having to spend on unallocated budgetary issues, we just take it out of that. Now, that's a very, very bad practice. We have discouraged them, and they have given us an assurance that this year they will keep that to 2% of the total budget. That itself is quite high. So we have several measures that the minister announced for which there is no provision in the Appropriation Act or even in the budget estimates. Now, where is the money going to come from for those expenditures? It's going to come out of this discretionary budgetary provision that you're putting in. So that has to change. The budgetary process has to be transparent. We cannot go on like this and achieve the kind of development indices that we are aiming at. So the whole process has to change, and I urge the minister. Minister said did another thing the other day. He has announced various measures without even mentioning the cost involved in those proposals. So we have, yes, I'm winding up. So we have invited the minister to the committee for tomorrow to come and tell us what the implication of that proposal is. There is no rupees and cents given to several of the proposals that were made in the budget speech. Those things must change. The whole approach to budget must change. Thank you very much.
Thank you, Honorable Minister Vajira Abhivartan.
Aru Karak Sabapatumani Atavasing Iksanjatika Pakshi Iva Kadita Vagim Iksanjatika Peramuni Iva Kadita Didas Palim Pasi Dripatina Itam Sartaka Ivaak Idripatina Dibinavastavitamaya Abyadahas Prakashakarani. අත්වසෙන් රටක් හැටියට හිතලා මුළුමහත් රටේ සංවර්ධනය කියන ඉලක්කය ඔස්සේ තමයි අපේ රජයේ අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ. එහෙම නැත්නම් පළාතක් ප්‍රදේශයක් එහෙම නැත්නම් ඒ තිබෙන දිස්ත්‍රික්කයක් අනුව ඉදිරිපත් කරපු අයවැයක් හැටියට නෙමෙයි අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ. අත්වසෙන් පෞගිය අවුරුදු 25ක 30ක කාල සීමාව තුළ සමහර දිස්ත්‍රික්ක වලට සිදු වෙලා තිබෙන බරපතල අසාධාරණකම් නිවැරදි කරන්න පුළුවන් අයවැයක් හැටියට තමයි අපිට මේ අයවැය අඳුනලා දෙන්න පුළුවන් විශේෂයෙන් මේ අයවැයේදී මුළුමහත් රට සලකන ගමන් යාපනයත් මහනුවරත් ගාල්ලත් කේන්ද්‍රස්ථාන හැටියට හිතලා මුළුමහත් රටේම සමස්ත අයවැය ඉදිරිපත් කරලා තිබෙනවා සියලු අංශ නියෝජනය වෙන විදිහට උදාහරණයක් හැටියට ගත්තොත් ආර්ථිකය සවිබල ගැන්වීම කරන ශක්තිමත් අයවැයක් හැටියට ඒකම කලාව සංස්කෘතිය අනිත් අංශ සියල්ලක් ආවරණය වෙන විදිහට ඒ වගේම අධ්‍යාපනය සෞඛ්‍ය කර්මාන්ත අනිත් රැකියා නිෂ්පාදනය වෙන ආකාරයට අයවැයක් ඉදිරිපත් වෙනවා දීර්ඝ කාලයකට පස්සේ එක්සත් ජාතික පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ සමස්ත අයවැයක් හැටියට. ඒතර මේ අයවැයේදී අපි දකිනවා විශේෂයෙන් රාජ්‍යාංශය පෞද්ගලිකාංශය අනිකුත් තිබෙන සියලු අංශ ශක්තිමත් කරමින් තමයි අයවැය ඉදිරිපත් කළ තිබෙන්නේ. එතකොට මේ අයවැය ඉදිරිපත් කරනකොට අපිට ප්‍රධාන ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න තිබුණා 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා. ඒ ප්‍රධාන ප්‍රශ්න ගණනාව තුළ එක ප්‍රධානම ප්‍රශ්නයක් තමයි අපිට තිබුණේ 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ තිබුණු සමස්ත ණය ප්‍රමාණය සහ ඒවා ගෙවීමේ ප්‍රමාණය සහ ඒ ආයෝජනය කරපු මුදල් වලින් නැවත ප්‍රතිලාභ කුමන ආකාරයට ලැබෙනවද කියන අභියෝගය රජයක් හැටියට අපිට තිබුණා. දැන් උදාහරණයක් හැටියට කල්පනා කරොත් දකුණු පළාතේ දියුණුව දිහා බැලුවොත් දකුණු පළාතේ අනිත් දිස්ත්‍රික්කයන් ගැන මම විචනය කරනවා නෙමෙයි. නමුත් දකුණු පළාතේ අඩුම ජනගහනයේ ඉන්න ප්‍රදේශයක් හැටියට ගත්තොත් හම්බන්තොට තිබෙන ශීඝ්‍ර සංවර්ධනයත් වැඩිම ජනගහනයක් ඉන්න ගාල්ල දිස්ත්‍රික්ක සංවර්ධනයත් සසඳලා බැලුවොත් මම හිතනවා ඉතාම ආර්ථිකයේ නොගැලපීමක් තිබෙන සංවර්ධනයක් තමයි ඒ අවුරුදු 20ක 25ක ඉතිහාසය තුළ සිද්ධ කළා තිබුණේ 1994න් පස්සේ. දැන් මේ ප්‍රතිඵලයක් හැටියට අපේ රජය මහා බරක් අදින්න තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් යාපනයේ මේ හම්බන්තොට තිබෙන ගුවන් තොටුපළ. එතකොට හම්බන්තොට ගුවන් තොටුපළෙන් කටුනායක ගුවන් තොටුපළේ කොපමණ මහජන මගින්ට අපහසුතාවයක් තිබුණත් කොපමණ විශාල ප්‍රශ්න ගණනාවක් කටුනායක ඇති වෙලා තිබුණත් කිසිව ගුවන් යානයක් කැමති නැහැ හම්බන්තොට යන්න. මොකද බලෙන් අරින්න බෑ. අපි එංගලන්තය යනවා නම් අපි බහින්නේ කොහෙද කියලා තීරණය කරන්නේ මගියා. අපි යනවා නම් ලන්ඩන් බහිනවද අපි ගැට්‍රික් බහිනවද කොහෙද බහින්නේ කියලා තීරණය කරන්නේ මගියා. එතකොට මගියා තීරණය කරන්නේ නැත්නම් හම්බන්තොට බහින්න එතකොට මහා ධනස්කන්ධයක් වැරදි ආකාරයට හසුරුවලා සමාජයේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ අතරේ අපිට ගත්තොත් රටේ ඊළඟ අපි නිර්මාණය කරපු වරාය හම්බන්තොට නිර්මාණය කළා. නමුත් හම්බන්තොටට වඩා සුදුසු ස්ථානත් දකුණු පළාතේ වරාය සඳහා තිබුණා. නමුත් අද වරායේ කොළඹ වරායේ කොපමණ තදබදයක් තිබුණත් රේගුවේ කොපමණ තදබදයක් තිබුණත් බලෙන් නැව් ගෙනියන්න බෑ හම්බන්තොට. එතකොට ඒ අභියෝගය නිසා තමයි වර්තමාන අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තුමා බලන්නේ කොහොමද ඒ කෙසේ හෝ ආයෝජනය කරලා තිබෙන මේ මහා ධනස්කන්ධය රටේ ප්‍රයෝජනයක් සඳහා ගන්න පුළුවන් ඉලක්කයකට යන්නේ කියලා. ඒ අනුව තමයි අපි බලන්නේ විදේශීය ආයෝජකයන් එහෙම නැත්නම් චීන ආයෝජකයන් ගෙනල්ලා හරි මේ මහා ධනස්කන්ධයෙන් ප්‍රයෝජනයක් ලබන්න. එතකොට එවැනි වැරදි ආර්ථිකයක් තිබුණු සමාජයක අපිට තිබුණු අභියෝග විශාල ප්‍රමාණයක් ජයගත්තු අයවැයක් හැටියට තමයි මේ අයවැය රජය හැටියට ඉදිරිපත් කළ තිබෙන්නේ. අවුරුදු ගණනාවක් පෞගිය අවුරුදු 25ක් විතර ෆිනෑන්ෂියල් ඩිසිප්ලින් නොතිබිච්ච රටක මූල්‍ය විනයක් නොතිබිච්ච රටක එතකොට මූල්‍ය විනයක් ඇති කළා. ඒ මූල්‍ය විනයත් සමග අපි දැන් මහජනතාවට භුක්ති විඳින්න පුළුවන් අයවැයක් ඉදිරිපත් කළා තිබෙනවා රජයේ හැටියට. එතකොට ඒකෙදී අපි විශේෂයෙන් සෑම අංශයක්ම අපි ආවරණය වන පරිදි රජය එම කටයුතු අපි සංවිධානය කළා තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් සමස්ත රාජ්‍ය සේවයේ ලංකා ඉතිහාසයේ කිසිම දවසක මෙවන් පඩි වැඩි කිරීමක් කරපු රාජ්‍යයක් නැහැ. තියෙනවා නම් කාට හරි අපේ වෙනත් මතධාරණ කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් නෑ. අහබල් යුගයේ රාජ්‍යාන්තරණයේ සේවකයාගේ වැටු මේ ආකාරයට වැඩි කරලා තියෙනවා කියලා. අත්ත වශයෙන් 2015 2014 අඩුම වැටුප ලබන පුජ්‍යලයාගේ මූලික පඩිය රුපියල් 11730යි තිබුණේ. දැන් අද 2019 අවුරුද්දේ එයාගේ මූලික වැටුප අද තියෙන්නේ රුපියල් 26675ක. එතකොට ඒක 20/20 අවසන් වෙන්නේ 29750ක. එතකොට ඔහුගේ මූලික වැටුප දෙගුණයකට වඩා වැඩි කරපු ආණ්ඩුවක්. මම මේ කිව්වේ රාජ්‍ය සේවයේ අවම වැටුප ලබන පුජ්‍යලයා. එතකොට රාජ්‍ය සේවයේ වැඩිම වැටුප ලබන පුජ්‍යලයා වැඩිම විශ්‍රාම වැටුප ලබන්නේ නීතිපත්තුමාගේ 2015 අපි බාර ගන්නකොට එතුමාගේ වැටුප 67,000ක්. මූලික වැටුප 20/20 අවසන් වෙද්දී රුපියල් 1,39,000ක තමයි වැටුප 20/20 එතුමාගේ වැටුප ගමන් කරන්නේ. අනිත් අංශත් එහෙමයි. උදාහරණයක් විදිහට ගත්තොත් විශේෂඥ වෛද්‍යවරු එයාගේ වැටුප දියුමනේ 2014 රුපියල් 42,000යි. හැබැයි ඒක අපි 2019 වෙනකොට 2020 වෙනකොට විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ මූලික වැටුප රුපියල් 88,000ට යනවා. දීමනා ඔක්කොම එකතු වුනහම 103,000කට එහා පැත්තේ විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ වැටුප ගමන් කරනවා. ඒ නිසා මම මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න කැමති රජයක් හැටියට රාජ්‍යාන්තරණය ඉතාම ශක්තිමත් තැනකට සේවකයන්ට වැඩ කරන්න පුළුවන් පරිසරයක් තිබෙන තැනකට ගෙනහිල්ලා තිබෙනවා. ඒ අතරේ මේ අයවැයනොත් නැවතත් තීරණය කළා තිබෙනවා දැනට වැටුප් කොමිෂන් සභාව වෙනවා. මේ ගැන සම්පූර්ණ කමිටුවක් නිරීක්ෂණය කරමින් ඉන්නව විවිධ ශිස්ත්‍රවල තිබෙන වැටුප් විෂමතා ඉවත් කරන්නේ කොහොමද කියලා. එතකොට ඒක එනතුරු 2019 ජූලි 1 වෙනිදාට නැවත ඒ අයගේ වැටුප වැඩි කිරීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා. රුපියල් 2500ක් නැවත ලබා දීම සඳහා අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා ජූලි 1 වෙනිදා ඉඳලා. ඒකම විශ්‍රාම වැටුපත් 2001 අපි తాවකාලික රජයක් බාරගත්ත හදිසියේ අපි බාර ගන්නකොට 1994 ඉඳලා 2001 වෙනකම් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවය දිගටම මේ රජයේ පවත්වාගෙන ගිහිල්ලා තිබුණා. එතකොට අපි 2003 දෙසැම්බර් මාසෙදී විශේෂයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ අවස්ථාවේදී ආර්ථික කටයුතු විශේෂ බාර ඇමතිවරයා හැටියට ඒ වගේම සැලසුම් ක්‍රියාත්මක කිරීම ඇමතිවරයා හැටියට එතුමා ඒ ගැන නැවත අධ්‍යයනය කළා. ඒ අවස්ථාවේ මම රාජ්‍ය පරිපාලන ඇමති පදවිය දරුව නිසා මට මේක මතකයේ තිබෙනවා. ඒ වෙලාවේ අපි සමස්ත විශ්‍රාමිකයන්ගේ වැටුප සම්පූර්ණයෙන්ම සංශෝධනය කළා. උදාහරණයක් හැටියට සමහර ගුරුවරයෙක්ගේ වැටුප විශ්‍රාම වැටුප තිබුණා නම් රුපියල් 12000ක සමහර අයට රුපියල් 10000 වැඩි වුණා. සමහර අයට රුපියල් 15000 වැඩි වුණා. එතකොට මේ විෂමතාවය අයින් කරන්න අපිට ඒ වෙලාවේ තව බිලියන 3ක විතර අතිරේක බරක් දරන්න සිද්ධ වුණා. එතකොට අපි දැන් 2003 ඒ වැඩේ කළාට පස්සේ අද වෙනකන් විශ්‍රාමිකයන්ගේ වැටුප සංශෝධනය කිරීම සිද්ධ වෙලා නැහැ. දැන් මේ අයවැය මගින් අවම එක්කෙනාගේ විශ්‍රාම වැටුප රුපියල් 1600ක් වැඩි වෙන අතරේ ඒ අතරේ පළවෙනි පන්තියේ ගුරුවරයෙක් නම් අවම වශයෙන් ඔහුගේ වැටුප රුපියල් 4600කින් වැඩි වෙන ඉලක්ක සම්පූර්ණ කරන්නයි මේ අයවැය ඉදිරිපත් කළ තිබෙන්නේ. ඒකම දීර්ඝ කාලයක් 560,000ක් විශ්‍රාමිකයන් මම හිතනවා මේ අයවැය මගින් ඉතාම ශක්තිමත් පදනමක් යොදලා තිබෙනවා. රාජ්‍යාන්තරණයත් විශ්‍රාමික 560,000ත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඉතාම කාලෝචිත ශක්තිමත් පියවර ගණනාවක් මේ අයවැය හරහා තියලා තිබෙනවා. ඒකම අවුරුදු 20කට පස්සේ වසර 20කට වැඩි කාලයකට පස්සේ විශේෂයෙන් ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව සහ ඒහා සමාන නිලයන් දරන ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාවල සමාන නිල තනතුරු දරන කමාන්ඩෝ තනතුරු සමාන තනතුරු දරන සියලු දෙනාගේම දීමනා වැඩි කිරීමටත් මේ අයවැය හරහා පියවර අරගෙන තිබෙනවා. මම හිතනවා අපි රජයක් හැටියට මුළු මහත් රටේ සෑම අංශයක්ම සෞඛ්‍ය අංශය ගත්තත් ඉතාම ශක්තිමත් පියවර ගණනාවක් මේ අයවැය මගින් අරගෙන තිබෙනවා. අධ්‍යාපන අංශය ගත්තත් අධ්‍යාපන අංශය දියුණු කිරීම සඳහා අවශ්‍ය විශාල පියවරවල් ගණනාවක් මේ සමස්ත අයවැය හරහා අරගෙන තිබෙනවා. ඊළඟට උදාහරණයක් හැටියට ගත්තොත් දැනට අභ්‍යන්තර කටයුතු, සොදේශ කටයුතු අපේ අමාත්‍යාංශ දිහා බැලුවොත් සමස්ත ගමේ ජනතාවට බලපාන ප්‍රශ්න සියල්ලටම මේ අයවැය හරහා ග්‍රාමීය පාලම් වෙන්න පුළුවන්, ග්‍රාමීය පාරවල් වෙන්න පුළුවන්, ගමේ තිබෙන පළාත් පාලන ආයතනවල ප්‍රශ්න වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතන 341ක විශාල ප්‍රශ්න ගණනාවක් ගොඩ ගැහිලා තිබෙනවා. දැන් අපි ළඟදී එයින් ආයතන 91ක් ශක්තිමත් කරන්න අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. තව මාසෙකදී අපි 341ම ශක්තිමත් කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න මේ අයවැය මගින් මූලික පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. ඒ නිසා අපේ මුලාසනාරූඪ අපේ සභාපතිතුමනි, ඔබතුමාට මම මතක් කරන්න කැමතියි ඒ අතරේ රාජ්‍යාන්තරණයේ සමස්ත ජනතාවට වඩාත් වැඩි සේවයක් කරන්න. දැන් උදාහරණයක් හැටියට මගේ අමාත්‍යාංශයේ ඉන්න ග්‍රාම නිලධාරීන් 14000ටම අපි කම්පියුටර් 14000ක් දෙන්න ක්‍රියා කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි, කම්පියුටරේ දුන්නට වැඩක් නැහැ ඉන්න තැනක් නැත්තම්. එතකොට අපි ඉන්න තැනුත් 14000ම හදන්න ඉලක්ක කරලා තිබෙනවා. 20යි 22 වෙනකොට මේ 14000ම නිලසෙවන කාර්යාල සියල්ලක් ඉදිකරන්න. ඒකම සමස්ත රටේ තිබෙන ආර්ථිකයේ තිබෙන ගැටුම් විශාල ප්‍රමාණයක් අපිට පහුගිය අවුරුදු දෙකහමාර තුනක හතරක කාලය තුල අපිට පුළුවන් වුණා ශක්තිමත් ආර්ථිකයක් කරා ගෙනියන්න පුළුවන් ඉලක්ක සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරගන්න. ඒ අතරේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට උදාහරණයක් හැටියට ගම් පෙරළිය වැඩසටහන කිව්වහම අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒක මෙහෙවීම අපේ අමාත්‍යාංශය යටතේ සිදු වෙනවා. ගම් පෙරළිය අමාත්‍යාංශය යටතේ බැලුවහම මැතිවරණ කොට්ටාසයකට ලක්ෂ 2000ක් කියන ඉතිහාසයක් මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිම දවසක තිබිලා නැහැ. මුදල් අයව උදාහරණයක් හැටියට ගත්තාම විමධ්‍යගත මුදල් ලක්ෂ 50ක් දුන්නා. විමධ්‍යගත මුදල් ලක්ෂ 100ක් දුන්නා. විමධ්‍යගත මුදල් මේ ආකාරයට පහුගිය අවුරුදු 30ක ඉතිහාසයේ ක්‍රියාත්මක වුණා. එතකොට ඉතිහාසයේ පළවෙනි වතාවට මැතිවරණ කොට්ටාසයකට ලක්ෂ 2000ක් මාස 4ක් 5ක් ඇතුළත සමස්ත ගමේ තිබෙන මම්මාවත් වෙන්න පුරුවන්, පාරවල් වෙන්න පුළුවන්, වෙනත් ආගමික ස්ථාන වෙන්න පුළුවන්, ගමේ ප්‍රමුඛත්වයේ දිය යුතු ස්ථාන ශක්තිමත් කිරීම සඳහා ගම්පෙරළිය වැඩසටහන ඉතාමත් ශක්තිමත් අන්දමින් ඉදිරිපත් කළ තිබෙනවා. ඒ අතරේ ගමේ සියලුම ඉන්න ජීවත් වෙන පුරවැසියන් නැගිටවීම සඳහා, ඒ පුරවැසියන්ට ස්වශක්තිය නැගිටවීම සඳහා එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ඉදිරිපත් කළ තිබෙනවා. දැන් ඒකේ අපි ගත්තොත් මං හිතනවා හඳුන්වා දීලා තිබෙනවා රන් අස්වැන්න ණය යෝජනා ක්‍රමය, ඒකම ගොවි නවෝදා නව ණය යෝජනා ක්‍රමය, රිය ශක්ති ණය යෝජනා ක්‍රමය, ඒකම සිටි රයිඩ් ණය යෝජනා ක්‍රමය, මිනි ටැක්සි ණය යෝජනා ක්‍රමය, ඒකම රිවි බල සවි යෝජනා ක්‍රමය, දිරිය සවිය ණය යෝජනා ක්‍රමය, ජය ඉසුර ණය යෝජනා ක්‍රමය, සොඳුර පියස ණය යෝජනා ක්‍රමය, ඒකම මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය, ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය, ඇරඹුම ණය යෝජනා ක්‍රමය, හරිත ණය යෝජනා ක්‍රමය, විකසිත ණය යෝජනා ක්‍රමය, රැකවරණ ණය යෝජනා ක්‍රමය, රණවිරු උපහාර ණය යෝජනා ක්‍රමය, වහලක් මත සවිකරන ලද සූර්ය බල ශක්ති පිළිබඳ යෝජනා ක්‍රමය, ඒකම සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාසකයන්ට අවශ්‍ය ණය යෝජනා ක්‍රමය, ඒකම පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමය, ජාතික ණය සුරකිම් ආයතනය සහ සුළු හා මධ්‍ය පරිමාණයේ සියලුම ව්‍යාපාරිකයන් මේ රටේ නැගිටවන්න අවශ්‍ය ඉලක්ක මේ අයවැය තුළ ඉදිරිපත් කළ තිබෙනවා. ඒ අතරේ මේ කියපු සෑම ණය යෝජනා ක්‍රමයකටම අවශ්‍ය පොලි රජය සමහර අවස්ථාවල 50%ක් දරනවා, සමහර අවස්ථාවල 100%ක් නිදහස් කරලා තිබෙනවා, සමහර අවස්ථාවල ග්‍රේස් පීරියඩ් එක අවුරුදු 2ක් 3ක් ලබා දීලා තිබෙනවා. එතකොට මේ ඉලක්ක මම හිතන්නේ මේ අයවැය ඉතිහාසයේ කිසිම දවසක පාර්ලිමේන්තුවේ මෙවැනි යෝජනා ක්‍රම ශක්තිමත් කරන්නට කිසිම රජයකින් යෝජනා කරලා තිබුණා කියලා. ඒ නිසා අපිට ඇත්ත වශයෙන් පුළුවන්කම තිබෙනවා මේ සියලු ණය යෝජනා ක්‍රම ශක්තිමත් කිරීම ගමේ ජනතාවට කරන මම හිතන්නේ විශාල ශක්තියක් හැටියටයි මේ අයවැය අපි දකින්නේ. ඒ අතරේ තවත් සමාජයේ විච්ච බරපතල අසාධාරණකම් නිවැරදි කිරීම සඳහා මේ අයවැය ඉදිරිපත් කළා තිබෙනවා. උදාහරණයක් හැටියට සමෘද්ධි පවුල් ගත්තොත් දැනට ලංකාවේ ලක්ෂ 14ක් මහගිනිටි අපේ අමරීවර ඇමතුමත් ඒ ගැන සඳහන් කළා. එතුමා කිව්වා තව ලක්ෂ 6කට දෙන්න යනවා කියලා. ඇත්ත වශයෙන් සමෘද්ධිය ලැබිය යුතු නොලැබෙන පවුල් තව ලක්ෂ 6ක් 6ට වැඩි වුණොත් මිසක් අඩු වෙන්නේ නැහැ. එතකොට අයවැයෙන්ම අපි තීරණය කළා තිබෙනවා මේ පවුල් ලක්ෂ 6ම සමෘද්ධි ව්‍යාපාරයට නොලැබිච්ච අසාධාරණකම් වෙච්ච සියලු පවුල් සියල්ලක් එකතු කරගන්න මේ අයවැයේදී. ඒක ඇත්ත වශයෙන් අපේ සමාජයේ විය යුතු කාරණයක්. මොකද පවුගේ අවුරුදු 1994න් පස්සේ දිග කාලයක් දේශපාලන හේතු මත ගංවල විශාල ප්‍රමාණයකට මේ අයිතිවාසිකම් අහිමි වෙලා තිබෙනවා. ඒක අපි මම ශේෂ්ත්‍රධාරී භාරව ඉන්න ග්‍රාම නිලධාරී ආර්ථික නිලධාරී භාරව ඉන්න විෂයභාර ඇමති හැටියට මම දන්නවා. ගම්වලට ගිහිල්ලා අපි බැලුවොත් පරීක්ෂා කළා හැම ගමකම පවුල් 30ක් 40ක් 50ක් ලැබිය යුතු පවුල් නොලැබෙන අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතරේ නොලැබිය යුතු පවුල් ප්‍රමාණයකුත් මේක ඇතුළේ ඉන්නවා. එතකොට අපි රජයක් හැටියට කල්පනා කරන්න ඕන අනාගතේ කොහොමද සාධාරණව යුක්ති සහගතව ලැබිය යුතු පවුල් වලට ලබා දෙන්නත් ඒවාගේම නොලැබියයුතු පවුල් කෙසේද ඉවත් කරගන්න කියලා. මොකෝ ගරු නියෝජ සභාපත්තුබනි බව වරක් ගමකට ගියාම ගමේ හිටී ජනතාවටකු අතඋස්සන්න කියල බලන්ඩ සමුෘදය ලැබෙන පවුල්. එතකොට එතර හිටපු පිරිසක් අත ඉස්වා. මංකව සමුෘදය ගන්න බලාගෙන නයට අතුඋත්සන්න කියලා. එතකොට ඒත් පිරිසක් අත ඉස්වා. එතර හිටපු එක්කෙනෙක්ගෙන් බං ඇහ්වා ඔබ සමුෘදය අවුරදු කියක් ගන්නවද කියලා. එයාට තේරණ භාෂාවෙන් එයා කිව අවුරුදු තිහක් ගන්නවා කියලා සමුෘදය. එයාට තේරණ විදිය. එතකොට මම ඇහ්වා ඒ කියන්නේ හාල් පොතද ඔහු කිව්වා. ඊට පස්සේ මං ඇහුවා ආහාර මුද්දරේද ඔහු කිව්වා. ඊට පස්සේ මම ඇහුවා ජනසවියද ඔහු කිව්වා. ඊට පස්සේ මම ඇහුවා දැන් ගන්න අහවල් එකද කියලා ඔහු කිව්වා. එතකොට මේ ව්‍යාපාරයේ විශාල ප්‍රශ්නයක් මුළු මහත් රටේ තිබෙනවා. අවුරුදු 30ක් නොකඩවා යම් ගමේ පුරවැසියෙක් ආබාධිත නොවන පුජ්‍යලයෙක් දිගටම යැපෙනවා නම් පින්පඩියක් වගේ ලබාගෙන එනම් ආර්ථිකයේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා අපි රජයේ හැටියට කල්පනා කරනවා විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමා ඒ සඳහා අවශ්‍ය සුවිශේෂ බිල්පත් ගණනාවක් අනාගතයේ ඉදිරිපත් කරන අවශ්‍ය කටයුතු කරගෙන යනවා. අනාගතයේ රටේ ඒ ප්‍රශ්නය අවසන් කිරීමට යනතුරු අපිට තිබෙනවා අසාධාරණය වෙච්ච පවුල් ඒ ලක්ෂ ගණනම නැවත නිවැරදි කරන්න. එතකොට අපි රජයේ හැටියට මේ අයවැයෙන් ඒ අසාධාරණයක් නිවැරදි කරනවා. ඒකම මේ අයවැය මම හිතනවා අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉදිරිපත් වෙන ඉතාම ශක්තිමත් අයවැයක් හැටියටයි එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ මේ අයවැය ඉදිරිපත් කළ තිබෙන්නේ. එනිසා මේ අයවැයට මම හිතනවා මේ කොයි ප්‍රදේශක ජීවත් වුණත් උතුරේ වුණත් මුලතේ වුණත් එහෙම නැත්නම් ඔබතුමාගේ ප්‍රදේශයේ වුණත් මුළු මහත් රට ගැන හිතලයි මේ සමස්ත අයවැය ඉදිරිපත් කළ තිබෙන්නේ. එනිසා ඔබ උතුරු ප්‍රදේශවලත් විශාල ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රදේශ ඔබතුමාත් මමත් දෙන්නම දන්නවා. අගමැතිතුමාත් අපි සියලු දෙනා සංචාරය කළා. එතකොට අපිට ඒ ප්‍රශ්න ටික අවසන් කරන්නට මේ අයවැය හරහා අපි පියවර ගන්නවා කියලා ප්‍රකාශ කරමින් මේ අයවැයට අපේ සමස්ත පාර්ලිමේන්තුවේ නියෝජිතයන් මේ ගැන නැවත සිතා බලලා ක්‍රියා කළ යුතුයි කියලා මතක් කරමින් මගේ අදහස් ප්‍රකාශ කිරීම අවසන් කරනවා.
බොහොම ස්තුතියි ඔනරබල් ඩොක්ටර් නලින්ද ජයතිස්ස. Honorable member, yes. 5 minutes Katharana Puluan.
Okay.
After the lunch, you continue.
Okay, thank you. Garu, Niyojakaraka Sabha Sabhapathumani, Mangala Samarera Ematthuma Idiri Patkaran Lada, Fantasy Ayavaya Pilibandava, Moolika Adas Yakri Makkarana Balapurthu Venava, Ara, Posugiya Davasala Janapriya Vecha Geetha Yakti Buna, හීන තියෙනවා කෝටියක් අතේ නෑ එක පිච්චියක් කියලා. දැන් මේකත් මංගල ඇමතුමාගේ සිහින සාප්පුව විවෘත කරලා තිබෙනවා. සමාජයේ ජීවත් වෙන විවිධ කොටස් වලට හීන හදලා තියෙනවා. තරුණයන්ට එක හීනයක්, නව නිර්මාණකරුවන්ට එක හීනයක්, උසස් අධ්‍යාපනය ලබා ගන්න බලාපොරොත්තු වෙන අපේ ශිෂ්‍යයින්ට තරුණයන්ට හීනයක්, කාන්තාවන්ට හීනයක්, ව්‍යවසායිකාවන්ට හීනයක්, ගයක් හදාගන්න බැරුව අපේ රට ගිහිලින්න ශ්‍රමිකයන්ට හීනයක් ආදී වශයෙන් සමාජයේ එක එක සමාජ කොටස් වලට හීන එලි දක්වලා තිබෙනවා. හැබැයි ඒ හීන කෝටියක් තිබුණත් අතේ පිච්චියක් නැති ගානට තමයි මේ අයවැය ලේඛනයේ පත් වෙලා තිබෙන්නේ. ඒ තුම බොහොම ලස්සනට අපි සාමාන්‍යයෙන් මේ සමාජය දැන් ඔය දැන්වීමකරණයේ වෙනද ප්‍රචාරණයේ දියුණුවලා තිබෙන නිසා ඉතාම ලස්සන වචන වලින් ණය දෙන සමාගම් ලීසින් සමාගම් විවිධ ණය ක්‍රම හඳුන්වා දෙනවා. ඉතින් ආණ්ඩුවත් එතනට ගිහිල්ලා එක එක නම් යොදාගෙන ණය ක්‍රම නම් හඳුන්වා දීලා තිබෙනවා. ස්වීට් හෝම් කියලා අලුතෙන් කසාද බඳින ණය යෝජනා ක්‍රමයක්, සිහින මාලිගා කියලා රට ඉන්න ණය නිවාස ණය යෝජනා ක්‍රමයක්, මයි ෆියුචර් කියලා උපාධිය ගන්න ඉන්න තරුණයන්ට ණය යෝජනා ක්‍රමයක්. බොහොම ලස්සනයි. මං හිතන්නේ හොඳ ඇඩ්වර්ටයිසින් කම්පැනි එකකටත් කරගන්න බැරි වෙච්ච වැඩක් මංගල සම්බර අමතුමා කරලා තිබෙන්නේ. සිටි රයිඩ් කියන නයෝජනා ක්‍රමයක්, මිනි ටැක්සි කියන නයෝජනා ක්‍රමයක්, මේ ආදී නයෝජනා ක්‍රම ගොඩක් මේක ඇතුළේ තියෙනවා. අර ලීසින් කම්පැනි වගේ ණය දෙන සමාගම් වගේ හරි ලස්සන වචන පෙළකින් විවිධාකාරී ණය යෝජනා ක්‍රමයක් තමයි මේ අයවැය ලේඛනය කියලා මංගලගේ ෆැන්ටසිය විදිහට අපිට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වගේම එතුම පරිස්සම් වෙලා තියෙනවා මේ අපේ රටක් හැටියට අපි මුහුණ දෙන බරපතල ආර්ථික ප්‍රශ්නය නොකියා ඉන්නට. කවදත් රයිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මංගල සමර මැතිතුමාටත් එක්සත් ජාතික පක්ෂයට කවදත් මහින්ද රාජපක්ෂ මහත්තයා නොපිරිහෙලා උදව් කළා. ඉතින් මේ අය වැලේකන ඉදිරිපත් කරනකොටත් එතුමන්ලට එල්ලෙන්න පිදුරු ගහක් සපයලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒ තමයි මේ සබ්බ සකලමනාවට හේතුව ඔක්තෝබර් 26 වෙනිදා සිදු වෙච්ච දින 52 කුමන්ත්‍රණය. කුමන්ත්‍රණය නොවුණා නම් මේ රටේ පුදුමාකාර ආර්ථික වර්ධනයක් අත්පත් කළ දෙන්න පුළුවන් කියලා තමයි හැඟීමක් එතුම හදන්න හදන්නේ. දින 52 අපි දන්නවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙච්ච බරපතල හානිය මරු පහර. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයත් බොහොම පැහැදිලිව කිව්වා. හැබැයි ඒ සියල්ල දැන් මේ රටේ සංචාරක ව්‍යාපාරේ කඩාගෙන වැටුනේ. මේ රටේ ඩොලර් බිලියන ගාණක් එළියට ඇදුනේ. විදේශ ආයෝජන ගේන්න බැරි වුණේ. මේ සියල්ල සිද්ධ වුණේ දින 52 කියලා. හරියට රයිල් වික්‍රමසිංහ මැතිතුමා විපක්ෂ නායක ඉන්න කාලේ අර පක්ෂ අභ්‍යන්තර අරමුදේ විසඳන්නට සිරිකොත ඉස්සරහා තාර දාලා දුන්නා වගේ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ වෙලාවෙත් මේ දින 52ක් ඇති කරලා දීලා තිබෙනවා චාන්ස් එකක් එතුමාලට එල්ලෙන්නට. එහෙම නැත්නම් මගේ අම්මෝ මම හිතන්නේ ඒ දින 52 එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවම තිබ්බනම් එහෙම අද මේ රටේ කිසි ආර්ථික ප්‍රශ්නයක් ඇති නොවෙන ඉඩකඩ තිබුණා. ඒ වගේම ඉතින් එතුමාලා කවදත් එල්ලෙන අනිත් වැල් තමයි ස්වභාවික ආපදා. වියලි කලාපයේ නියඟයක් ආවාය, තෙත් කලාපයේ මේ දිස්ත්‍රික්කවල ගම් වතුර ආවාය, කෑගල්ලේ නායාමක් සිද්ධ වුණාය. ඒ නිසා මේ ආර්ථිකය හදන්න බැරි වුණාය. ඉතින් ප්‍රශ්නේ තිබෙන්නේ එතුමන්ලම් මේ අයවැය ලේඛනයේ අර ඉන්ෆෝම් ග්ලෝබල් රිසර්ච් ඉන්ඩෙක්ස් එකේ, ග්ලෝබල් රිස්ක් ඉන්ඩෙක්ස් එකේ, ඒ රිස්ක් ඉන්ඩෙක්ස් එකේම කියලා තිබෙනවා ලංකාව ස්වභාවික ආපදාවලට නිරාවරණය වෙච්ච අවදානමක් සහිත රටක් කියලා. ඒ නිසා ඉදිරි අයවැය ලේඛනවලත් එතුමන්ලට මේ ස්වභාවික ආපදාවල එල්ලෙන්න පුළුවන් වේවි. තව අයවැය ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ සුළුසුළු කාරණා මත රටේ මේ තිබෙන සැබෑ ආර්ථික ප්‍රශ්නය යටකරන්න එතුමා කටයුතු කළා තිබෙනවා. තමන්ගේ හීන එක පැත්තකින් ඉදිරිපත් කරන අතරේ අනිත් පැත්තෙන් මේ තිබෙන සැබෑ මූලය වසංගලා අර දින 52 ඇතුළේ එල්ලෙන්නත් ස්වභාවික ආපදා ඇතුළේ එල්ලෙන්නත් එතුමා කටයුතු කළා තිබෙනවා. ඊළඟට මට එන ප්‍රශ්නය තමයි දැන් මේකෙදි ආණ්ඩුව හැටියට එතුමන්ලා කියනවා මෙන්න මෙහෙම කාරණයක්. දවස් 52 සිදු කුමන්ත්‍රණයේ පළවන ගොදුර බවට පත් වූයේ ගම්පෙරළිය වැඩසටහනයි. නීතිමය නොවන අමාත්‍ය මණ්ඩලය විසින් ඔවුන්ගේ පළමුව රැස්වීමේදී මෙම වැඩසටහන නතර කර දමන ලදී. මේක ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන මෙහෙමයි. දැන් මේ ගම්පෙරළිය වැඩසටහන නතර කරන්නට ඒ නීත්‍යානුකූල නොවන ආණ්ඩුව තීන්දුවක් ගන්නකොට ඒ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාම තමයි මේ අයවැය ලේඛනය සම්මත කරනකොට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. මේ තාත්තාමතුමිය. ඔව්.
Suspend the house till 1:30 for lunch.